ඊළඟට දුවේ පුතේ අපි සාකච්ඡා කරන්නේ මේ සුසමාදර්ශී පදනම් වාද අසංගත හා අසමමේය වීම පිළිබඳව. දැන් අපි නිතරම විභාග ප්‍රශ්න පත්‍රවල දකිනවා මේ අසංගත සහ අසමමේය බව යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක. විද්‍යාත්මක විප්ලවයකදී සිදුවන සුසමාදර්ශ පෙරලියකදී නව සුසමාදර්ශය හා පැරණි සුසමාදර්ශය අතර කිසිදු සම්බන්ධයක් නැහැ කියලා තෝමස් කූන් ප්‍රකාශ කරනවා. පැරඩයිම මාරුවකින් ප්‍රත්‍යක්ෂය ඇතුළු ලෝක දෘෂ්ටියම වෙනස් කරන බව තමයි මේ තෝමස් කූන්ගේ මතය වෙන්නේ. එතන ලෝක දෘෂ්ටිය වෙනස් වීම පිළිබඳ සාකච්ඡා කරද්දී දැන් අපිට උදාහරණයක් හැටියට ගන්න පුළුවන් අංශුවාදයේදී ආලෝකයේ අංශු වශයෙන් ගමන් කරන්නේ, තරංගවාදයේදී ආලෝකයේ තරංග වශයෙන් ගමන් කරන්නේ. එතන මෙතනදී වාද දෙකේදී වෙනස් අදහස් දෙකක් තමයි ප්‍රකාශ වෙන්නේ. එතන ඒකට අපි කියනවා අසමමීය බව කියලා. කියන්නේ පදවල අර්ථ විචලනය වීම. අසමමීය වීම කියන අදහස අපි ගන්නවා. තවදුරටත් උදාහරණයක් දුන්නොත් දිග කාලය ස්කන්ධය වැනි පද නිව්ටන්ගේ පද්ධතියේ වගේම අයින්ස්ටීනියානු සාපේක්ෂතා පද්ධතියෙත් භාවිතා වෙනවා. නමුත් මේ එකම පද ඒ පද්ධති දෙක තුළ වෙනස් තේරුම් ලබා දෙනවා. ඒ අනුව එකම පදවල අර්ථ විචලනය වෙනවා. ඒකට අපි කියනවා අසමමීය බව කියලා. ඒ වගේම අසංගත බවත් මෙහිදී අපි සාකච්ඡා කරන්න ඕනේ. අසංගත බව කියන එකෙන් අදහස් කරන්නේ අදහස් විසංවාදී වීම. පෙරවාදී හා පසුවාදී අදහස් පරස්පර විරෝධී වෙනවා. අපි උදාහරණයක් හැටියට ගමු. ෆ්ලොජිස්ටන් වාදයට අනුව දහනය සිදු වූ විට බර අඩුවිය යුතුයි. නමුත් ඔක්සිකරණ වාදයට අනුව දහනයෙන් පසු බර වැඩි වෙනවා. එතකොට ෆ්ලොජිස්ටන් වාදය පෙරවාදයේ, ඔක්සිකරණ වාදය පසුවාදය. එතකොට මේ අනුයාත වාද අසංගත බවට නිදසුණක් හැටියට අපිට දෙන්න පුළුවන් ෆ්ලොජිස්ටන් වාදය සහ ඔක්සිකරණ වාදයේ මේ අනාවැකිවල ඇති ප්‍රතිවිරුද්ධ බව. එතකොට මෙතනදී කියනවා සුසමාදර්ශී පදනම් වාද අසංගත සහ අසමමේය වෙන නිසා මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන්කමක් නැහැ. මේ පදනම් වාද දෙකක් අතර පාලම් දැමීමට නොහැකි හා සම්බන්ධ කළ නොහැකි කපොල්ලක් ඇති වෙනවා කියන අදහස ඉදිරිපත් වෙනවා. එතකොට මේ සුසමාදර්ශී පදනම් වාද දෙකක් එකිනෙකට සංගත නොවන න්‍යායාත්මක රාමු දෙකක් හැටියටයි සැලකෙන්නේ. මේ විදිහට පෙරවාදය හා පසුවාදය අතර සංනිවේදනය දුෂ්කරයි කියන එක පැහැදිලි කරනවා. මේ විදිහට දුවේ පුතේ අපි සාකච්ඡා කරු සාපේක්ෂකවාදී ප්‍රධාන අදහස් ටික අපි සාකච්ඡා කරේ పూర్ව මතධාරී අවදිය, ඊට පස්සේ සුසමාදර්ශී පදනම් වාදයක් ඇතිවීම, ඊට පස්සේ පදනම් වාදයේ සාමාන්‍ය විද්‍යා අවදිය, සාමාන්‍ය විද්‍යා අවදියට පසු විද්‍යාත්මක විප්ලවයක් තුලින් පැරඩයිමය මාරු වීම. එතකොට පෙර වාදය බිඳ වැටිලා නව වාදයක් එම විද්‍යා ශාස්ත්‍රය තුල ඇති වෙනවා. මේක තමයි සාපේක්ෂකවාදීන්ගේ මතය හැටියට සැලකෙන්නේ. එතකොට සාපේක්ෂකවාදීන් කියනවා මේ පෙරවාදය හා පසුවාදය අසංගත සහ අසමමීය වේ කියලා. එතකොට මේ විදිහට ප්‍රධාන ලක්ෂණ ටික අපි සාකච්ඡා කරේ සාපේක්ෂකවාදය සම්බන්ධයෙන්. එතකොට දුවේ පුතේ අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ සාපේක්ෂකවාදය පිළිබඳ අදහස් ඉදිරිපත් කළ පෝල් පයරාබන්ගේ මතය. මේ පෝල් පයරාබන් කූන් පදනම් වාද ලෙස හඳුන්වන වාද පෛරාබන් හඳින්නුවේ අදිතලවාද නමින්. එතකොට මතක තියාගන්න පෛරාබන් කිව්වේ අදිතලවාද කියලා. එතකොට පෛරාබන් කියනවා එක් එක් අදිතලවාදයක් මත ගොඩනැගෙන විද්‍යා ශාස්ත්‍රයක්. ඒ වාද විසින් සම්පූර්ණින්ම මෙහෙවනු හා අර්ථකථනය කරනු ලබනවා කියලා. ඒ වාදයේ තුල ප්‍රත්‍යක්ෂය නිරීක්ෂණ භාෂාව අර්ථ ලබන්නේ අදිතල වාදය මගින්. එතකොට එවැනි වාදයක් ලෝක දෘෂ්ටියක් හැටියට සැලකුවා. ඒකට උදාහරණයක් හැටියට ඔහු පෙන්නවා පෘථිවි කේන්ද්‍රවාදී මතය ගත්තම එම කාලයේ විසූ අයට ආකාශ වස්තුන් පෘථිවිය වටා වෘතයන්හි යනවා හැර වෙන ප්‍රත්‍යක්ෂයක් තිබුණේ නැහැ. එතෙන්දී මේ අවස්ථාවේදී ඇත්තටම පෘථිවි කේන්ද්රවාදී මතය පැහැදිලි කිරීම තමයි කරේ. ඊට පස්සේ එතකොට පෘථිවි කේන්ද්‍රය බිඳ වැටිලා, පෘථිවි කේන්ද්රවාදය බිඳ වැටිලා සූර්ය කේන්ද්රවාදය ඉදිරිපත් වීමේදී ඊට වඩා සම්පූර්ණම වෙනස් මතයක් ඉදිරිපත් වුණා. සූර්යා කේන්ද්‍ර කරගෙන පෘථිවිය ඇතුළු අනිකුත් ග්‍රහලෝක සූර්යා වටා භ්‍රමණය වීම. මේ විදිහට වෙනස් මතයක් ඉදිරිපත් වීම දකින්නට ලැබෙනවා. පෛරාබන් තෝමස් කූන්ගේ මතයේ එන අදහස් බොහොමයක්ම ඒ ආකාරයෙන්ම පිළිගත්තා. නමුත් ඔහුට වඩා ඔහුගේ මතයට වඩා වෙනස් අදහසුත් ඉදිරිපත් වුණා. අපි බලමු ඉස්සර වෙලා පෛරාබන්ගේ මතයේ තිබුණු අදහස් මොනවද කියලා. ඊට පස්සේ අපි බලමු වෙනස් අදහස් දැක්වේ කොහොමද කියන එක. පෛරාබන්ගේ මතයේ තිබුණා ඔහු ඇත්තටම ඔහුගේ මතය ඉදිරිපත් කරේ 1974 දී ඔහු නිබන්ධනයක් කළා against method කියලා. against method කියන්නේ විධික්‍රමයට එරෙහිව කියන. ඇත්තටම ඔහුගේ මතයට අපි කියනවා අරාජිකවාදය කියලා. අරාජිකවාදය කියලා කියන්නේ එක ක්‍රමයක්, එක නිශ්චිත ක්‍රමයක් නැහැ කියන එක. නිශ්චිත විධික්‍රමයක් නොමැති කියන අදහස තමයි ඔහු ඉදිරිපත් කළේ. against method කියන කෘතියෙන් අරාජිකවාදය එළිදක්වනවා. ඒකෙන් ඔහු කියන්නේ ඒකමතික විද්‍යාත්මක ක්‍රමවේදයක් නොමැතිවක් මෙන්ම එවැන්නක් නොතිබිය යුතු බවද අවධාරණය කරනවා. ඒ අනුව ඔහු අදහස් කරනවා විද්‍යාත්මක ඥානය සම්පාදනය සඳහා නිශ්චිත විධික්‍රමයක් සහ ඊහා බැඳුණු නීති රීති පද්ධතියක් අවශ්‍යයි කියන මතය තරයේම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඔහු කියනවා විද්‍යාත්මක විධික්‍රමය කියලා දෙයක් නැහැ. සෑම පර්යේෂණ කාර්යයක්ම තීරණය කරන විද්‍යාත්මකයයි සහතික කරන විධික්‍රමික පටිපාටියක් හෝ නීති රීති පද්ධතියක් හෝ දකින්නට ලැබෙන්නේ නැහැ කියන අදහස ඔහු ඉදිරිපත් කරනවා. ඊළඟට නව පර්යේෂණ ශාස්ත්‍රයකට ඇතුළු වන විද්‍යාඥයෝ තමන්ගේ ප්‍රමිතීන්, ක්‍රියාපටිපාටීන් සහ සබුද්ධිකත්වයේ මිනුම් දඩු සංශෝධනය කරනවා. සමහර විට තම න්‍යාය සහ මෙවලම් සම්පූර්ණයෙන්ම අලුත් කරනවා. මේ විදිහට විද්‍යාඥයින් විසින් උල්ලංඝනය කර නැති විධික්‍රමික රීතියක් නැහැ කියලා ඔහු කියනවා. මොකද විධික්‍රමික රීතින් උල්ලංඝනය කිරීම නොදැනුවත්කම නිසා සිදු වූ හෝ නොවැළැක්විය හැකිව තිබුණු හෝ අහඹු සිද්ධීන් හෝ නොවේ. ඒවා සිදු වූ පසුබිම ගැන බලන විට එම විධික්‍රමික රීතීන් උල්ලංඝනය කිරීම විද්‍යා ඥානයේ ප්‍රගතියට අවශ්‍ය වෙලා තියෙනවා කියලා කියනවා. ඒ අනුව මේ පෛරාබන් කියනවා විධික්‍රමික වශයෙන් ඕනෑම දෙයක් කළ හැකි කියන අදහස තමයි පෛරාබන්ගේ මූලිකම අදහස වෙන්නේ. තමන් කැමති ඕනෑම විධික්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් කියන අදහස ඔහු ඉදිරිපත් කරනවා. මෙහිදී ඔහු ඉදිරිපත් කරන උදාහරණය වෙන්නේ ගැලීලියෝ ගැලීලි. තමන්ගේ මතය ඉදිරිපත් කිරීමේදී යොදාගත් කටයුතු කළ ආකාරය. ගැලීලියෝ ගැලීලි ඇත්තටම අර ඕනෑම දෙයක් කළ හැකි කියන මතය සනාථ කිරීමට ඔහු කියනවා ගැලීලියෝ ගැලීලි අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය ආකාරයට තමන්ගේ ක්‍රමය වෙනස් කළා කියලා. මේ විදිහට දුවේ පුතේ තෝමස් කූන් වගේම පෝල් පයිරාබන් කියන දෙන්නම සාපේක්ෂකවාදී මත ඉදිරිපත් කරා. එහිදී මේ දෙදෙනාගේම සමානකම් සහ අසමානකම් පිළිබඳවත් අපි දැනුවත් විය යුතුයි. අපි දැන් සාකච්ඡා කරමු තෝමස් කූන් සහ පෝල් පයිරාබන් කියන දෙදෙනාගේ මතවල සමානකම් මොනවද කියන එක. අපි පළවෙනියටම ගමු විද්‍යාවක් පදනම් වාද හෝ සුපිරි වාද මත ගොඩ නැගින බව මේ දෙන්නම පිළිගත්තා. විද්‍යාවක් ගොඩ නැගින්නේ පදනම් වාද මත බව. ඒ වගේම නිරීක්ෂණ වාක්‍යවල වාදබරිත ස්වභාවය මේ දෙන්නම පිළිගත්තා. කියන්නේ අවිචල්‍ය නිරීක්ෂණ භාෂාවක් පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළා. ඒ වගේම සාපේක්ෂකවාදය ශුද්ධ ප්‍රත්‍යක්ෂය මත ගොඩනැගී නොමැති බවත් ඔවුන් පිළිගත්තා. කියන්නේ ප්‍රත්‍යක්ෂය මත ගොඩනැගී නැති බව. ඒ වගේම නිගාමී ක්‍රමවේදය තුලින් ඉස්මතු කළ බුද්ධිමය ලක්ෂණ ප්‍රතික්ෂේප කළා. වගේම මේ දෙදෙනාම විද්‍යාත්මක ඥානය ඒකජ වර්ධනයක් සිදු නොවන බව පිළිගත්තා. ඒ කියන්නේ එක දිගටම අඛණ්ඩව වර්ධනය වෙන්නේ නැහැ කියන එක. ඊළඟට විද්‍යාවේ පෙරහා පසු පදනම් වාද අසමමේය හා අසංගත බවත් අවධාරණය කළා. ඒ වගේම දුවේ පුතේ මේ වාද දෙකම මේ දෙදෙනාම සාම්ප්‍රදායික විධික්‍රම දැඩි ලෙස විවේචනයට ලක් කළා. ඒ වගේම පෙරවාදී සංකල්ප හා නියමයන් පසුවාදයට ඌනණය කළ නොහැකි බවත් මේ දෙදෙනාම ප්‍රකාශ කළා. මේ විදිහට මේ දෙදෙනාගේම අදහස්වල සමානකම් දකින්නට ලැබෙනවා වගේම ඔවුන් දෙදෙනාගේ අදහස්වල වෙනස්කම් දකින්නට ලැබෙනවා. අපි දැන් මේ වෙනස්කම් සාකච්ඡා කරමු. තෝමස් කූන් පදනම් වාද ලෙස හඳුන්වන වාද පයිරාබන් අදිතල වාද ලෙස තමයි හැඳින්වුවේ. එතකොට තෝමස් කූන් සුපර්යාප්ත වාද කිව්වා, පයිරාබන් අදිතල වාද කියලා කිව්වා. ඒ වගේම තෝමස් කූන්ට අනුව පදනම් වාදයක් ගොඩනැගීමේ අනුක්‍රමය වෙන්නේ විද්‍යා පූර්ව අවස්ථාව, සුසමාදර්ශී පදනම් වාදය, සාමාන්‍ය විද්‍යා අවධිය, විෂමතා මතුවීම හා විසඳීම, අර්බුද අවස්ථාව, ඊළඟ විද්‍යාත්මක විප්ලවය, විද්‍යාත්මක විප්ලවයෙන් පසු නව සුසමාදර්ශයක් කරා යොමු වීම කියන ක්‍රමය ඔහු පෙන්නුම් කරා. ඒ අවස්ථාවල විද්‍යාව ගොඩනැගෙන්නේ, වර්ධනය වෙන්නේ ඒ සුසමාදර්ශී පදනම් වාදයට සාපේක්ෂවයි කියන එක තෝමස් කූන් කිව්වා. නමුත් පයිරාබන් උත්සාහ දරා ඇත්තේ විද්‍යාත්මක ක්‍රමයක්, ඒකමතික විද්‍යාත්මක ක්‍රමයක් හෝ නිශ්චිත විධික්‍රමයක් නොමැති බව, ඒ වගේම එවැන්නක් නොතිබිය යුතුයි කියන සංකල්පය සමාජගත කිරීම තමයි ඔහුගේ මතය වුණේ. ඒ නිසා තමයි ඔහු අරාජිකවාදී සංකල්පය ඉදිරිපත් කළේ. ඊළඟට තෝමස් කූන්ගේ විද්‍යා දෘෂ්ටිය සුසමාදර්ශී පදනම් වාදය පාදක කොටගෙන විද්‍යාවක් මේරු විද්‍යාවක් වන්නේ සුසමාදර්ශී පදනම් වාදයේ හෙවත් සුපර්යාප්තවාදයේ වඩාත් ස්ථාවරව විද්‍යාවේ ගොඩනැගුණු පිටයි. පයරාබන්ගේ මතය අනුව එක් එක් අදිතලවාදයක් මත ගොඩනැගෙන විද්‍යා ශේත්‍රයක් ඒ වාද විසින් සම්පූර්ණයෙන්ම මෙහෙයවනු හා අර්ථකථනය කරනවා කියලා කියනවා. මේ විදිහට තව වෙනස්කම් කීපයක් අපිට දකින්න ලැබෙනවා. තෝමස් කූන් විද්‍යා ඉතිහාසයේ අභ්‍යන්තරයට ගමන් කරමින් ඒ විද්‍යාඥයින් මුහුණ දුන් ගැටලු හා ප්‍රශ්න විසඳූ ආකාරය බුද්ධිය හා අනුභූතියට වඩා වෙනස් ක්‍රමවේදයක් තුලින් අධ්‍යයනය කළා. පයරාබන් කිව්වා නව මත ඉදිරිපත් කිරීමේදී නොයෙකුත් උපක්‍රම යොදා ගන්නට සිදු වෙනවා කියලා. එහිදී ඔහු නිදසුනක් ලෙස ඉදිරිපත් කළා කොපර්නිකන් විප්ලවයේ තීරණාත්මක අවධියේදී ගැලීලියෝ ගැලීලි ක්‍රියා කළ ආකාරය. එහිදී ගැලීලියෝ උද්ගමනය වෙනුවට ප්‍රති උද්ගමනය යොදා ගත්තා. මේ විදිහට තෝමස් කූන්ගේ අදහස් සහ පයරාබන්ගේ අදහස්වල වෙනස්කම් දකින්නට ලැබෙනවා. ඊළඟට කූන් අර්ථවත් කරන ආකාරයට විද්‍යාඥ සමාජයේ හවුල්කරුවන් එම අවස්ථාවේ පදනම් වාදය පිළිගැනීම, එම විද්‍යා ශාස්ත්‍රයේ නියුක්ත විද්‍යාඥයින් සියලු දෙනාගේ හෝ ඉතා වැඩි කොටසකගේ පිළිගැනීමට භාජනය වූවා. එතකොට සුසමාදර්ශී පදනම් වාදයක් සංකල්පීය රාමුවක් මෙන්ම ඒහා ඇදුණු මතු පර්යේෂණ මෙහෙයවන කර්මක රාමුවක්ම සහිතයි. මේ විදිහට මුළු ශේෂ්ත්‍රයටම න්‍යායන් හා විශ්වාසයන්ගේ පදනමක් ලබා දෙනවා. නමුත් පයරාබන්ගේ මතය ස්ථාවර එකක් නෙමේ. විධික්‍රමයකදී සිදුවෙන්න ඕනේ එකිනෙකට ගැටෙන වාද කීපයක් එකවර ගනිමින් ඒ මගින් ලැබෙන එකිනෙකට පටහැනි අනාවැකි උපයෝගී කරගෙන අලුත් දත්ත ලබා ගැනීම තමයි අදහස් කරන්නේ. ඒ නිසා කූන්ගේ මතයෙන් තාවකාලික හෝ ස්ථාවර හෝ වාද පයරාබන්ගේ විධික්‍රමයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම විධානාත්මක බව පිළිබඳවත් පයරාබන් අවධාරණය කරනවා. විද්‍යාවේ විධික්‍රමයේ ගන්නා මාර්ග විස්තර කිරීමට පමණක් නොව ඒ මාර්ගයේ කුමක් විය යුතුදයි විධාන කිරීමද විධික්‍රම වේදයට අයත් කාර්යයක් බව පයරාබන් අවධාරණය කරනවා. නමුත් තෝමස් කූන් එවැනි විධානාත්මක බව පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. මේ විදිහට සාපේක්ෂකවාදීන්ගේ මතයේ සමානකම් සහ අසමානකම් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ බොහෝ අවස්ථාවලදී අපිට සාපේක්ෂකවාදය පිළිබඳ ප්‍රශ්නවලට උත්තර ලියන්නට සිදු වෙනවා. සෑම වසරකම අපගේ පරණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන විට අපිට හැම විටම හමු වෙනවා සාපේක්ෂකවාදයට අදාළ ප්‍රශ්න. ඉතින් ඒවට උත්තර ලියන්න ලියලා පුරුදු වෙන්න හැම විටම මේ විධික්‍රම වලින් නූතන විධික්‍රම වල සාපේක්ෂකවාදයෙන් හැම විටම අපිට පිළිතුරු සපයන්න සිදු වෙන නිසා. ඊළඟට අපි අවසාන විධික්‍රමයේ හැටියට සාකච්ඡා කරමු විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන් ක්‍රමය. මේ විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන් ක්‍රමය ඉදිරිපත් කරලා තියෙන්නේ ඉම්රි ලකටෝස්. ඉම්රි ලකටෝස්ගේ මේ විද්‍යාත්මක වැඩසටහන් ක්‍රමය ගැන අපි සාකච්ඡා කරනකොට ඇත්තටම අපිට කියන්න පුළුවන් ලකටෝස් විද්‍යාවේ ක්‍රමය පර්යේෂණ වැඩසටහන ක්‍රමය පර්යේෂණ වැඩසටහන් ක්‍රමයක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මෙතෙන්දී ලකටෝස් ඉදිරිපත් කරලා තියෙනවා පර්යේෂණ වැඩසටහනක ව්‍යුහමය ලක්ෂණ දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ දෙක හඳුනාගමු. පළවෙනි එක තමයි තද මධ්‍ය. අපි ඒකට කියනවා කේන්ද්‍රීය හරය කියලා. දෙවෙනි එක හැටියට අපිට කියන්න පුළුවන් තද මධ්‍ය වටා ගොඩනැගුණු ආරක්ෂක කලාපය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ආරක්ෂක වළල්ල කියලා. එතකොට පර්යේෂණ වැඩසටහනක මූලික සිද්ධාන්ත හෙවත් න්‍යායික උපකල්පනයන් වැඩසටහනේ තද මධ්‍ය කියලා හඳුන්වන්න පුළුවන්. එතන වැඩසටහනේ තද මධ්‍ය ඒ වැඩසටහන හැඳින්විය හැකි නිර්වචනය කළ හැකි ලක්ෂණ වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ මෙතෙන්දී පර්යේෂකයා තද මධ්‍යයට පටහැනිවන තද මධ්‍ය ප්‍රතික්ෂේප කරන සුළු කටයුතු නොකළ යුතුයි. එසේ කළහොත් ඒ ඔහු එම වැඩසටහනින් ඉවත් වී යාමක් වෙනවා. මතක තියාගන්න තද මධ්‍යයට පටහැනිවන ලෙස කටයුතු කරන්න පුළුවන්කමක් නැහැ. අපි ඒක උදාහරණයකින් පැහැදිලි කරගමු. සර් අයිසෙක් නිව්ටන්ගේ වැඩසටහනෙහි තද මධ්‍ය සෑදුනේ ගුරුත්වාකර්ෂණ වාදය හා චලිතය පිළිබඳ නියම තුන මගින්. එතකොට ඒ නිසා ඒ අදහස් හතරට පටහැනිව කරුණු ගැලපීම ඒ වැඩසටහනේ තහනම් වූවා. පර්යේෂණ වැඩසටහනකදී තද මධ්‍යයට පටහැනි ලෙස කටයුතු කළ නොහැකි. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ආරක්ෂක කලාපය ගැන. ආරක්ෂක කලාපය ලෙස හඳුන්වන්නේ තද මධ්‍ය වටා ඇති එය ආරක්ෂා කිරීමට ක්‍රියාකාරකම් සකසන යෝජනා කරන කලාපය. සහායක උපන්‍යාස, නීති රීති, අතුරු සම්මතයන් පවතින්නේ මේ කොටසේ. අපි ඒකත් උදාහරණයක් ගමු. ගුරුත්වාකර්ෂණ වාදය යන වැඩසටහනේ වෘත්ත චලිතය පිළිබඳ නියමය, රේඛීය ගම්‍යතා සංස්තිති නියමය වැනි දේ ආරක්ෂක කලාපය තුළට ගන්නවා. එතකොට දුවේ පුතේ මේ ආරක්ෂක කලාපය තුළ ක්‍රියා කිරීමේදී ක්‍රමවේදාත්මක රීති දෙකක් දකින්නට ලැබෙනවා. ඔන්න පර්යේෂණ වැඩසටහනක දකින්න පුළුවන් ක්‍රමවේදාත්මක රීති දෙක මොනවද කියලා උගලංගින් විභාගෙට අහනවා. එතකොට මේ ආරක්ෂක කලාපය තුළ ක්‍රියා කරද්දී විද්‍යාඥයින් විසින් ක්‍රමවේදාත්මක රීති දෙකක් අනුගමනය කරනවා. එකක් තමයි අපි එතෙන්දී ඒ දෙක මොනවද කියලා බලමු. එක රිනසුවතෝන් වේෂණය, දෙක ධනසුවතෝන් වේෂණය. එතකොට දුවේ පුතේ දැන් රිනසුවතෝන් වේෂණය. රිනසුවතෝන් වේෂණය මගින් නොකළ යුතු කාර්යයන් ඉවත් විය යුතු මාර්ග ක්‍රියාකලාප ආදිය පෙන්නුම් කරනවා. එතකොට හොඳට මතක තියාගන්න රිනසුවතෝන් වේෂණය තමයි නොකළ යුතු කාර්යයන් පෙන්නුම් කරන්නේ. කේන්ද්‍රීය හරය ආරක්ෂා කිරීම මෙහි අරමුණ. ධනසුවතෝන් වේෂණය මගින් පර්යේෂකයෝ වැඩසටහන තුළ අධ්‍යයනය කළ යුත්තේ මොනවාද, ගත යුතු මඟ කුමක්ද යන්න යෝජනා කිරීමට තෝරා බේරා දීමට සමත් වේ. ඒ මගින් කේන්ද්‍රීය හරය ශක්තිමත් කරයි. ඊට අමතරව වැඩසටහන ගත යුතු මඟ, අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, නව සහායක උපන්‍යාස ගොඩනගා ගැනීම, පවතින සහායක උපන්‍යාස සංශෝධනය කරමින් තද මධ්‍ය මුහුණ දෙන ගැටලු වලින් එය ආරක්ෂා කරන පවුරක් ගොඩනගයි. මේ කාර්යයේදී නව ගණිත ක්‍රම, සම්පරීක්ෂණ, මිනුහා උපකරණ සකසා ගැනීම, නව අර්ථකථන ආදී කාර්යයන්ට විද්‍යාඥයාට අවසර ලැබේ. පර්යේෂණ වැඩසටහනින් ඉවත් කළ හැකි, සංශෝධනය කළ හැකි ඉඟි සංචිතයකින් ධනසුවතෝන් වේෂණය සැකසේ. ඍණසුවතෝන් වේෂණය මගින් පර්යේෂකයා පර්යේෂණ වැඩසටහනේ කේන්ද්‍රීය හරයට පටහැනි වන ඊය ප්‍රතික්ෂේප කරන අන්දමි කටයුතු නොකළ යුතුයි වගේම ස්වාධීන සාක්ෂි නැති උපන්‍යාස එහෙම නැත්නම් අවස්ථාවෝචිත උපන්‍යාස පර්යේෂණ වැඩසටහනකදී යොදා නොගත යුතු බවත් රින සුවතෝන් වේශණයට ගැනීම රීතිය. මේ අනුව දුවේ පුතේ දැන් පර්යේෂණ වැඩසටහනක් ප්‍රගතිශීලී එකක් ලෙස සැලකෙන්නේ සාර්ථක අනාවැකි සහ ඉඳහිට හෝ නව අනාවැකි දීමට සමත් වීම අනුවයි. සාර්ථක ප්‍රතිඵල ගෙන නොදින වැඩසටහන් පරිහානියට යන හේවත් ප්‍රතික්‍රමණය වන ඒවා ලෙසින් සැලකෙනවා. ප්‍රගතිශීලී වැඩසටහනක් ඉදිරියට ගෙනා යුතු අතර පරිහානියට පත්වෙන වැඩසටහන් අත්හැර දැමිය යුතු වෙනවා. අපි පර්යේෂණ වැඩසටහනකට උදාහරණයක් ලෙස 1987 දී නිව්ටන් ප්‍රින්සිපියා ග්‍රන්ථයෙන් ඉදිරිපත් කළ වැඩසටහන ලකටෝස් නිදසුන් කරගෙන තියෙනවා. නිව්ටන්ගේ වැඩසටහනේ තද මධ්‍ය සෑදුනේ ගුරුත්වාකර්ෂණ වාදය හා ඔහුගේ චලිතය පිළිබඳ නියම තුන විසින්. එහෙයින් ඒ හතරට පටහැනි කරුණු ගැලපීම ඒ වැඩසටහනේ තහනමක්. ඒ තහනම එහි රින ස්වතෝන් වේශණයයි. නිව්ටන් ධන ස්වතෝන් වේශණයේදී ආරක්ෂක කලාපය වෙනස් කළ ආකාරය ඔහු මෙහිදී ඉදිරිපත් කරනවා. හිරු හා ග්‍රහයින් තිත් ලෙස පමණක් ගැනීමට මුලදී නිව්ටන් යොමු වී ගොඩනැගුවත් එය යථා තත්ත්වයට නොගැලපෙන නිසා විශාල ගෝල ලෙස ඒ වස්තුන් නැවතත් ගනිමින් ඔහු ආරක්ෂක කලාපය සංශෝධනය කළා. මේ විදිහට නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ වාදයේ පිළිබඳ අදහස පර්යේෂණ වැඩසටහනකට නිදසුණක් හැටියට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ විදිහට දුවේ පුතේ අද අපි සාකච්ඡා කරනු ලැබුවේ විධික්‍රමවල නූතන විධික්‍රම විදිහට සලකන සාපේක්ෂක වාදය සහ පර්යේෂණ වැඩසටහන් ක්‍රමය කියන විධික්‍රම දෙක.